ஆனரபிள் சார்ஸ் நிர்மலநாத்.
நன்றி. தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, இன்று நிதியமைச்சினுடைய மதுவரி சட்டம் திருத்தம் தொடர்பாக இன்று பேச அனுமதித்தமைக்கு நன்றியை தெரிவித்துக் கொள்கிறேன். எனக்கு முதல் பேசிய நிதி ராஜாங்க அமைச்சர், இந்தியாவினுடைய உறவுகள் சம்பந்தமாகவும் அங்குள்ள பொருளாதார கொள்கைகள் சம்பந்தமாகவும் தற்பொழுது இங்கு குறிப்பிட்டிருந்தார். உண்மையில் கௌரவ நிதி ராஜாங்க அமைச்சரிடம் நான் கேட்க விரும்புகின்றேன், இந்திய பிரதமர் இந்த பாராளுமன்றத்தில் பேசியதை ஒரு மதிப்புமிக்க செயலாக ராஜாங்க அமைச்சர் குறிப்பிட்டிருந்தார், ஏன் இந்தியாவில் இருக்கின்ற ஆட்சி முறையை, அதாவது மத மொழிகளுக்கு இருக்கின்ற உரிமையை நீங்கள் கடைப்பிடிப்பதற்கு விரும்புவதில்லை, குறிப்பாக இந்தியா ஐரோப்பிய நாடுகளில் இருக்கின்ற ஒரு சில விடயங்களை நீங்கள் சுட்டி காட்டினாலும் ஏன் அந்தந்த நாட்டில் இருக்கின்ற ஆட்சி முறைகளை நீங்கள் இங்கு கொண்டு வருவதற்கு முயற்சிப்பதில்லை என்பதை நான் கௌரவ ராஜாங்க அமைச்சரிடம் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் கௌரவ ராஜாங்க அமைச்சர் அவர்களே, தங்களுடைய நான் இதற்கு முன்பு ஒத்திவைப்பு வேலை பிரேரணை கொண்டு வந்திருந்தேன், அதற்கு கௌரவ ராஜாங்க அமைச்சர் இரான் விக்ரமரத்ன அவர்கள்தான் பதிலளித்தார். அதாவது மதுபான சாலைகள் திறக்கின்ற நேரத்திற்கு உள்ளூர் உற்பத்தி கல் தவணைகள், கல் விற்பனை நிலையங்கள் திறப்பதற்கு கேட்டிருந்தோம், அதற்கு நீங்கள் உறுதியளித்திருந்தீர்கள். ஆனால் இன்று வரை 6 மாதங்களுக்கு மேலாகியும் இன்று வரை எந்த விதமான ஒரு நடவடிக்கையும் தங்களுடைய அமைச்சால் செய்யவில்லை என்பதை நான் இந்த நேரத்தில் கௌரவ ராஜாங்க அமைச்சரிடம் சுட்டிக்காட்ட விரும்புகின்றேன். அது இந்த பாராளுமன்றத்தில் ஒத்திவைப்பு வேலை பிரேரணையாக கொண்டு வந்த பின்பு தங்களை நான் நிதியமைச்சில் சந்தித்து இதுபடியும் தொடர்பாக கேட்டபோது, மிக விரைவில் நீங்கள் இந்த சட்டமூலத்தை கொண்டு வருவதாக கூறியிருந்தீர்கள், ஆனால் இன்னும் அது தொடர்பான எந்தவித நடவடிக்கையும் வரவில்லை என்பதை நான் இந்த நேரத்தில் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் இன்று இந்த பாராளுமன்றத்தில் இந்த நாட்டினுடைய ஜனாதிபதி அவர்கள் வந்து உரையாற்றியிருந்தார். கலைஞர்களுக்கு, கலைஞரை கௌரவிப்பதற்காக வந்து உரையாற்றியிருந்தார். உண்மையில் அது நல்ல விடயம். ஆனால் கௌரவ ஜனாதிபதி அவர்கள் மக்களுடைய பிரச்சனை தொடர்பாக பல தடவை கோரிக்கைகள் விட்டும் இன்னும் அந்த பிரச்சனை தொடர்பாக சந்திப்பதற்கு அவர் நேரம் ஒதுக்கி தருவதில்லை. குறிப்பாக மிக முக்கியமாக முல்லைத்தீவு வவுனியா மாவட்டத்தில் மகாவலி அதிகார சபையினுடைய நடவடிக்கைகள் தொடர்பாக நாங்கள் பல தடவை ஜனாதிபதிக்கு கேட்டிருந்தோம். எங்களுக்கு மகாவலி அதிகார சபையினுடைய அமைச்சராகவும் ஜனாதிபதி அவர் இருக்கின்ற காரணத்தினால் இந்த 1988 2007 மகாவலி அதிகார சபையின் கீழ் முல்லைத்தீவு வவுனியா மாவட்டங்களில் பல இடங்கள் மகாவலி அதிகார சபையின் கீழ் கொண்டு வரப்பட்டது. அந்த மக்களுக்கு, முல்லைத்தீவு வவுனியாவில் இருக்கின்ற மக்களுக்கு விவசாயத்திற்கு நீர் வழங்குவதற்காக. ஆனால் 1988 கசட் பண்ணியும் 30 வருடங்கள் முடிந்தும் இன்னும் ஒரு துளி மகாவலி நீர் கூட முல்லைத்தீவு மாவட்டத்திற்கு வரவில்லை. ஆனால் அங்கு மகாவலி அதிகார சபையினால் சிங்கள குடியேற்றங்கள் மிக வேகமாக அங்கு பரவிக்கொண்டிருக்கிறது. உண்மையில் இந்த 30 ஆண்டுகளில் ஒரு தமிழருக்கு மகாவலி அதிகார சபை ஏன் அனுமதி பத்திரம் வழங்கவில்லை? முல்லைத்தீவு மாவட்டத்தில் வெளியோயா பிரதேச செயலகத்திற்குள் இவ்வளவு காலமும் அவர்கள் தங்களுடைய நடவடிக்கையை செய்து கொண்டிருந்தார்கள். ஆனால் தற்பொழுது கரைத்துறப்பட்டு பிரதேச செயலகத்துக்குள் அங்கிருந்த சட்டவிரோதமாக குடியேறிய சிங்கள சகோதரருக்கு எதிராக பிரதேச செயலகம் நடவடிக்கை எடுத்த போது அது மகாவலி அதிகார சபையின் இடமென்றும் அதற்குரிய அனுமதி தாங்கள்தான் வழங்க முடியும் என்றும் அந்த சகோதரர்களுக்கு அனுமதி பத்திரம் மகாவலி வழங்கியிருக்கிறது. ஏன் இந்த மகாவலி அதிகார சபை தனியாக சிங்கள மக்களுக்கு மட்டும் உரிய சபையா? கௌரவ ஜனாதிபதி அவர்கள் இது தொடர்பாக மிக கவனம் எடுக்க வேண்டும். அங்கிருக்கின்ற மக்கள், அங்கிருக்கின்ற மத குருக்கள் பல தடவை ஜனாதிபதியிடம் சந்திப்பதற்கு நேரம் கேட்டிருக்கிறார்கள். இன்று கூட ஜனாதிபதி அவர்களை இங்கு அவர் உரையாற்றியது பின்பு நான் நேரடியாக சந்தித்து மகாவலி விடயம் தொடர்பாக கேட்டிருந்தேன். கௌரவ ஜனாதிபதி அவர்கள் முல்லைத்தீவினுடைய பவுனியாவினுடைய மகாவலி விடயங்கள் தொடர்பாக, அங்கு மக்கள் தமிழ் மக்கள் எதிர்நோக்கின்ற காணி விடயம் தொடர்பாக எங்களுக்கு நேரம் ஒதுக்கி தரும்படி, ஆனால் அவர் இராஜாங்க அமைச்சரிடம் இது விடயம் தொடர்பாக பேசும்படி கூறினார். ஏன் நேரம் தர ஜனாதிபதி மறக்கின்றார்? அவரால் பதில் வழங்க முடியவில்லையா? அல்லது சிங்கள மக்களுக்கு எதிராக தான் நடவடிக்கை எடுத்தால் தனக்கு அது எதிர்காலத்தில் அரசியல் ரீதியான ஆபத்தை கொண்டு வரும் என்று ஜனாதிபதி நினைக்கின்றாரா தெரியவில்லை. ஆகவே இந்த மகாவலி அதிகார சபையினுடைய நடவடிக்கை தொடர்பாக மிக விரைவில் முல்லைத்தீவு வவுனியா மாவட்டங்களில் மக்கள் போராட்டங்களில் இறங்க ஆயத்தப்படுத்துகிறார்கள். நாங்கள் எங்களுடைய கட்சித் தலைவரிடம் கூறியிருந்தோம். மக்கள் சார்பாக நான் கேட்டிருந்தேன். சம்பந்தனையாவிடம் கேட்டிருந்தேன். மாகாண முதலமைச்சர் விக்னேஸ்வரிடம் கேட்டிருந்தேன். இந்த முல்லைத்தீவு வவுனியா மக்களுடைய மகாவலி பிரச்சனையை ஜனாதிபதியிடம் கொண்டு சென்று தீர்த்து தரும்படி. ஆனால் ஜனாதிபதி நேரம் கொடுக்கவில்லையா அல்லது என்ன விடயம் என்று எங்களுக்கு தெரியவில்லை. ஆனால் இன்றும் சிங்கள மக்களுக்கு மகாவலி அதிகார சபை காணி அனுமதி பத்திரம் வழங்கி கொண்டிருக்கிறது. ஆகவே இந்த விடயங்களை ஜனாதிபதி அவர்கள் உடனடியாக கருத்தில் கொண்டு மகாவலி அதிகார சபையினர் அழைத்து அதை உடனடியாக நிறுத்தும்படி அங்கிருக்கின்ற மக்களுடைய விருப்பப்படி அந்த சட்டத்தை மாற்றி அமைக்க வேண்டும். முல்லைத்தீவு வவுனியா மக்கள் விரும்புகிறார்கள் எங்களுக்கு மகாவலி வேண்டாம் என்று. அவர்கள் விவசாயம் செய்வதற்குரிய நீரை வேண்டாம் என்று சொல்வதற்கு காரணம் அந்த மகாவலி அதிகார சபையினுடைய நடவடிக்கையாயிருக்கிறது. மக்கள் பயப்படுகிறார்கள், மகாவலி வந்தால் எங்களுடைய நிலங்கள், எங்களுடைய பூர்வீக நிலங்கள் சிங்கள மக்களுக்கு சொந்தமான நிலங்களாக மாறிவிடும் என்று. ஆகவே கௌரவ ஜனாதிபதி அவர்கள் இது விடயம் தொடர்பாக கூடிய கவனம் எடுக்க வேண்டும். தற்பொழுது நான் இராஜாங்க அமைச்சரிடம் நீண்ட நேரம் உரையாடினேன். இங்கே பேசுவதற்கு சற்று முன்பாக அவர் முல்லைத்தீவுக்கு வருவதற்காக உறுதியளித்திருந்தார். இருந்தாலும் அவருடைய கோரிக்கைகள் ஏற்றுக்கொள்ளக்கூடியதாக இல்லை. நான் அமைச்சரிடம் கேட்டேன், 88 ஆண்டுக்கு பிறகு ஒரு தமிழருக்கு மகாவலி அதிகார சபை ஒரு காணி அனுமதி பத்திரம் வழங்கியிருக்கா? அல்லது சிங்கள மக்களுக்குத்தான் இந்த மகாவலி சொந்தமா என்பதை நீங்கள் விளங்கப்படுத்த வேண்டும் என்று கேட்டிருந்தேன். ஆகவே இது தொடர்பாக கூடின கவனம் எடுக்கும்படி இந்த நாட்டினுடைய ஜனாதிபதியிடம் நான் கேட்டுக்கொள்கிறேன். அடுத்ததாக ஒரு திணைக்களம், தொல்பொருள் ஆராய்ச்சி திணைக்களம். அந்த திணைக்களத்திற்கு தற்பொழுது வேலை இருக்கிறது. எங்காவது நிலங்கள் தேவை என்றால் அந்த நிலங்களை தொல்பொருள் ஆராய்ச்சி திணைக்களம் என்று அறிவித்ததன் பின்பு கெசட் பண்ணுவது கூட இல்லை. அது தொல்பொருள் ஆராய்ச்சி திணைக்களம், இந்த நிலத்தில் 2000 ஆண்டு வரலாறு இருக்கிறது என்று. ஏற்கனவே கொக்குளாயில் தனியார் காணியில் புத்தவிகாரை அமைத்தார்கள். கௌரவ அமைச்சர்களே, பாராளுமன்ற உறுப்பினர்களே, சிங்கள மக்களே, பௌத்த மக்களே, நீங்கள் ஒன்றை விளங்கிக் கொள்ள வேண்டும். புத்த விகாரை அமைப்பதற்கு நாங்கள் எதிரானவர்கள் அல்ல. ஆனால் பௌத்தர்கள் இல்லாத இடத்தில் வலுக்கட்டாயமாக புத்த விகாரைகள் அமைப்பதுதான் மக்களுக்கு மிகப்பெரிய வேதனையாக இருக்கின்றது. கொக்குளாயில் பௌத்தர்கள் இல்லை, ஆனால் சிங்களவர்கள் இருக்கிறார்கள். கத்தோலிக்க சிங்களவர்கள் தான் இருக்கிறார்கள். அங்கு தனியார் காணியில் வலுக்கட்டாயமாக பௌத்த விகாரை அமைக்கப்பட்டது. தற்பொழுது செம்மலை நீராடி பிள்ளையார் கோவில் இருக்கின்ற இடத்தில் பௌத்த விகாரை அமைப்பதற்காக ஒரு பௌத்த குரு அங்கு வந்து 90 ஏக்கர் காணிகள், இது தொல்பொருள் ஆட்சி திணைக்களத்துக்கு சொந்தமான காணி என்று அந்த பிள்ளையார் கோவிலை உள்ளடக்கி பௌத்த விகாரை அமைப்பதற்கு முயற்சி செய்கிறார்கள். தொல்பொருள் ஆராய்ச்சி திணைக்களம் ஏன் இப்படி நடந்து கொள்கிறது? அதே மாதிரி வடுக்கினாரிமலை ஆதிலிங்கேஸ்வரர் ஆலயம் நெடுங்கணியில் இருக்கிறது வவுனியா மாவட்டத்தில். அது காலாகாலமாக இந்துக்கள் அந்த மலையில் வணக்கம் செலுத்தி வருகின்ற ஒரு இடமாக இருக்கின்றது. ஆனால் தற்பொழுது அந்த இடத்தில் தொல்பொருள் ஆட்சி திணைக்களம் இந்துக்களை வழிபட முடியாதென்று ஒரு சட்டம் கட்டளையிட்டது. ஆனால் அங்கிருக்கின்ற மக்களுடைய எதிர்ப்பை தணிப்பதற்காக தற்பொழுது நீங்கள் வனங்களாம் அபிவிருத்தி செய்யக்கூடாது என்று தொல்பொருள் ஆட்சி திணைக்களம் கூறுகிறது. ஏன் இந்த தொல்பொருள் ஆராய்ச்சி திணைக்களம் ஒவ்வொரு பாரம்பரிய எங்களுடைய இந்து கத்தோலிக்க வணக்க ஸ்தலங்களை மையமாக அல்லது பௌத்த விகாரைகள் அமைப்பதற்கு தங்களுடைய அதிகாரங்களை பயன்படுத்துகிறார்கள்? இதேபோல்தான் மன்னாரில் திருக்கேதீஸ்வரத்தில் தனியார்களுடைய காணி அரச காணிகள் இருக்கிறது. அங்கு வாழ்ந்த மக்கள் இன்றும் என்னிடம் முறையிட்டுக் கொண்டிருக்கிறார்கள், எங்களுடைய காணியை மீட்டு தாருங்கள் என்று. ஆனால் தொல்பொருள் ஆட்சி திணைக்களம் அந்த காணியை தங்களுடைய காணியாக சொல்லி அங்கு பௌத்த விகாரையை அமைத்து முடிக்கப்பட்டு விட்டது. அப்போ தொல்பொருள் ஆட்சி திணைக்களம் ஏன் இப்படியான நடவடிக்கைகளை செய்கிறது? திருக்கேஸ்வரத்தில் ஒரு பௌத்தர் இருக்கிறாரா? ஒரு பௌத்த குடும்பம் இருக்கிறதா? இல்லை. பௌத்த கோயில் அமைப்பதற்கு நாங்கள் எதிரானவர்கள் அல்ல. நான் பல தடவை இதுபடியும் தொடர்பாக பேச எண்ணினேன். ஆனால் சில குழப்பங்கள் வரக்கூடாது என்பதற்காகத்தான் நான் இந்த சம்பந்தப்பட்ட அதிகாரிகளிடம் அமைச்சர்களிடம் தெரியப்படுத்தினேன். ஆனால் யாருமே இதுக்கு நடவடிக்கை எடுப்பதாக இல்லை. ஆகவே தான் நான் பகிரங்கமாக நாட்டு மக்கள் இதை அறிந்து கொள்ளட்டும் என்று இந்த பாராளுமன்றத்தில் நான் கேட்கிறேன். தொல்பொருள் ஆட்சி திணைக்களம் ஒரு மதத்துக்கும் ஒரு மொழிக்கும் உரியது மட்டுமா? அல்லது மகாபலி அதிகார சபை ஒரு மதத்துக்கும் ஒரு மொழிக்கும் உரியது மட்டுமா என்பதை இந்த நாட்டு மக்கள் அறிந்து கொள்ள வேண்டும். மகாவலி சம்பந்தமாக ஜனாதிபதி எங்களுக்கு நேரம் தரவில்லை. ஆனால் வடக்குக்கு அடிக்கடி விஜயம் செய்கிறார். பிரதமர் அடிக்கடி வடக்குக்கு விஜயம் வருகிறார். வடக்கு கிழக்கிற்கு வடக்கு கிழக்கு அபிவிருத்தி செயலணியை உருவாக்கி இருக்கிறார்கள். ஏன் இதெல்லாம் உருவாக்க வேண்டும்? சர்வதேசத்திற்கு நாங்கள் வடக்கு கிழக்கில் அபிவிருத்தி செய்வதை காட்ட வேண்டும். இந்த அரசாங்கத்திற்கு சர்வதேசத்திற்கு காட்ட வேண்டும், நாங்கள் வடக்கு கிழக்கில் அபிவிருத்திகள் செய்து கொண்டிருக்கின்றோம், நாங்கள் தான் அபிவிருத்தி பணிகளை செய்கின்றோம் என்று. இப்படியான ஒரு சூழ்நிலையில் தான் அவர்கள் அபிவிருத்தி பணிகளை செய்வதாக சர்வதேசத்தை காட்டிக்கொண்டு எங்களுடைய பிரதேசங்களில் எங்களுடைய மக்கள் பூர்வீகமாக இருக்கின்ற நிலங்களை தந்திர ரீதியாக பறிக்கிறதுக்கு நடவடிக்கை எடுக்கிறார்கள். திணைக்களங்கள் ரீதியாக நாங்கள் சம்பந்தப்படவில்லை, எங்களுக்கு இதுக்கு சம்பந்தமில்லை, இது அந்த திணைக்களத்தினுடைய நடவடிக்கை. ஆனால் நீங்கள் திணைக்களத்தின் நடவடிக்கை என்று கூறினால் இன்னொரு தேர்தல் வரும். இந்த அரசாங்கத்துக்குரிய தேர்தல் ஒன்று வரும், ஜனாதிபதிக்குரிய தேர்தல் ஒன்று வரும், மக்கள் சரியாக முடிவெடுப்பார்கள். நாங்கள் மக்களிடம் கூற தேவையில்லை. நாங்கள் கடந்த ஜனாதிபதி தேர்தலில் தமிழ் தேசிய கூட்டமைப்பு கூறுவதற்கு முன்பே தமிழ் மக்கள் எண்ணியிருந்தார்கள். பொது வேட்பாளர் மேதக ஜனாதிபதி மைத்திரிபால சிறிசேனாவுக்கு வாக்களிக்க வேண்டும் என்று நாங்கள் கூறியதால் மக்கள் வாக்களிக்கவில்லை. மக்கள் ஏற்கனவே தீர்மானித்திருந்தார்கள். ஆனால் இன்று மக்கள் மிக விரக்தியாக இருக்கிறார்கள் இந்த அரசாங்கத்தினுடைய ஒவ்வொரு நடவடிக்கைக்காகவும். வடக்கு கிழக்கு இருக்கின்ற அபிவிருத்தி செயலணியாக எங்களை அழைக்கிறார்கள். இங்கு வந்தால் ஒரு விடியமும் நடப்பதில்லை, ஒரு மனத்தையால் சும்மா இருந்துட்டு போகிறதுதான். ஆனால் அங்கு மக்களிடம் சென்றபோது மக்கள் கேட்கிறார்கள், எங்களுடைய காணிகள் அரசாங்கம் பறிக்கிறது, அரசாங்கம் மகாவலி திணைக்களம் தொல்பொருளாட்சி திணைக்களம் எங்களுடைய பூர்வீக நிலங்களை பறித்து வேறு நடவடிக்கைக்கு பயன்படுத்துகிறது, நீங்கள் போய் அபிவிருத்தி கூட்டம் என்ற ஜனாதிபதியை சந்தித்து வருகிறீர்கள், நீங்கள் என்ன செய்கிறீர்கள் என்று மக்கள் கேட்கிறார்கள். நான் மன விரக்தியில் தான் பேசுகிறேன் இந்த பாராளுமன்றத்தில். எங்களுடைய மக்களுடைய பூர்வீகம் அழிப்பதற்கு இந்த அரசாங்கம் நடவடிக்கை எடுத்துக் கொண்டிருக்கிறது. கௌரவ தலைமதாங்கன் உறுப்பினர்களே, இன்று நிதியமைச்சினுடைய விவாதமாக இருந்தாலும் இந்த நாட்டினுடைய ஜனாதிபதி இன்று இங்கே வந்து உரையாற்றியிருந்தார். உண்மையில் ஒரு அவர் எங்களுடைய மக்கள் எதிர்பார்த்ததை விட மக்கள் எதிர்பார்த்தார்கள் எங்களுடைய அடிப்படை பிரச்சனைகள் தீரும் என்று. ஆனால் இருக்கின்ற பிரச்சனைகளுக்கு மேலதிகமான பிரச்சனைகள் தான் வந்து கொண்டிருக்கிறது. குடியேற்றங்கள் எங்களுடைய காணிகளை பறித்து குடியேற்றங்கள் நடைபெறுகிறது. ஆகவே தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, இந்த நாட்டில் தமிழினம் எல்லோருக்குமே தெரியும். இந்த நாட்டில் தமிழினம் உரிமைக்காக போராடியது. ஏன் அந்த உரிமைக்காக போராடியதற்கான காரணங்களை நீங்கள் அறிவீர்கள். தனி சிங்கள சட்டம், பல்கலைக்கழகத்துக்குரிய சட்டம், இப்படியான சட்டங்கள் உருவாக்கப்படுகின்ற போது தமிழர்கள் புறக்கணிக்கப்பட்டபடியாகத்தான் ஆயுதமேந்தி தமிழ விடுதலை புலிகள் போராடினார்கள். இன்று அதே மனநிலையில்தான் மக்கள் இருக்கிறார்கள். இந்த அரசாங்கத்தால் எந்த அரசாங்கம் வந்தாலும் இலங்கையில் தமிழர்களுடைய பாரம்பரியத்தை அழிப்பதும் இந்த இலங்கையில் தமிழர்களுடைய அடையாளங்களை இல்லாதொழிப்பதும் கூறிய நடவடிக்கையை தான் செய்து கொண்டிருக்கிறார்கள். ஆனால் சர்வதேசத்திற்கு காட்டுகிறார்கள், நாங்கள் வடக்கு கிழக்கில் இருக்கின்ற மக்கள் இணைந்துதான் வேலைகள் செய்கின்றோம் என்று. அதற்கு காட்டத்தான் எங்களை அங்கிருந்து அழைக்கிறார்கள், வடக்கு கிழக்கு அபிவிருத்தி குழு கூட்டம், நீங்கள் கொழும்புக்கு வாருங்கள் என்று. ஆனால் அங்கு ஒன்றும் செய்வதாக இல்லை. வடக்கு அபிவிருத்தி அமைச்சென்று ஒன்று இருக்கிறது. அந்த அமைச்சு இன்று வரை இந்த வருடம் ஒரு வீட்டு திட்டம் கூட எங்களுடைய பிரதேசத்துக்கு கொடுக்கவில்லை. ஏன் வடக்கு அமைச்சு ஒன்று இருக்கிறது, வடக்கு கிழக்கு அபிவிருத்தி செயலணி ஒன்று இருக்கிறது, புதிதாக உருவாக்கப்பட்டிருக்கிறது, பல அமைச்சர்கள் உள்வாங்கப்பட்டிருக்கிறது. ஏன் சர்வதேசத்துக்கு காட்டுவதற்காக வடக்கு கிழக்கில் நாங்கள் நேரடியாக சென்று அபிவிருத்தி பணிகளை மேற்கொள்கின்றோம். அங்கு எங்கு பார்த்தாலும் தற்காலிகமாக கடமை புரிகின்ற திணைக்களங்களில் சாரதிகள், கேகேஎஸ் போன்றவர்கள் தற்காலிகமாக பணிபுரிவர்கள் நீக்கப்பட்டு தென்பகுதியிலிருந்து அங்கு நியமனம் பெறுகிறார்கள். நான் ஒரு விடயத்தை கூற வேண்டும். மஹிந்த ராஜபக்ச அரசாங்கம் இருக்கின்ற போது தென்பகுதியில் இருக்கின்றவர்களை அங்கு வேலைக்கு அமர்த்தவில்லை. அங்கிருக்கின்ற அப்போதிருந்த அந்த பிரதேசத்து அமைச்சர்களுடைய பிரதேசத்து அவர்கள் அந்த கட்சியை சார்ந்தவர்களுக்கு வழங்கினார்கள். ஆனால் அந்த பிரதேசத்தில் இருக்கிறவர்களை தான் வழங்கினார்கள், வடகிழக்கில் இருக்கிறவர்களை தான் வழங்கினார்கள். ஆனால் தற்பொழுது ஒரு திணைக்களத்தின் சாரதி எங்கே என்று கேட்டால் அவர் காலி மாவட்டம், ஒரு பாடசாலையில் இருக்கின்ற சிற்றூழியர் எந்த மாவட்டம் என்று கேட்டால் அவர் குளியாப்பட்டி. இப்படியான தொடர்ச்சியாக 3 வருடங்கள் இந்த அரசாங்கம் எங்களுடைய மக்களுக்கு அநீதி இழைத்து கொண்டு வருகிறது. ஆகவே தலைமை தாங்கு உறுப்பினர்களே, என்னை இந்த மதுவரி சட்டத்தின் கீழ் இன்று எங்களுடைய மக்கள் எதிர்நோக்கி இருக்கின்ற மகாவலி திணைக்களத்தினுடைய பிரச்சனையும் தொல்பொருள் ஆராய்ச்சி திணைக்களத்தினுடைய பிரச்சனைகளையும் இந்த சம்பந்தப்பட்ட அதிகாரிகளுக்கும் அமைச்சர்களுக்கும் இந்த நாட்டு மக்களுக்கும் தெளிவுபடுத்துவதற்காக என்னை பேச அனுமதித்ததற்கு நன்றியை தெரிவித்துக் கொள்கிறேன். நன்றி.
கரு ஷஹான் சேம சிங்க மேத்தும்
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මම අද සතුටු වෙනවා රජය විසින් ගෙනෙන 50 කීපයක් සම්බන්ධයෙන් කතා කිරීමට ලැබීම ගැන. ඒ අතර අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය 50 කෙඩුප්පට අපි ඒ සම්බන්ධයෙන් අපේ සතුට ප්‍රකාශ කරනවා. මොකද අපේ රටට ඉමහත් කීර්තියක් ගෙනල්ලා දීලා ඒ වගේම අපේ සංගීතය ලෝකයේ ඉහළම තැනට අරගෙන යන්න ඒ කටයුතු කරපු අමරදේව ශූරීන්ට ගරු කිරීමක් වශයෙන් රජය ඒ ගෙන එන තීරණය සම්බන්ධයෙන්. ඒ වගේම අද උදේ ඉඳලා කාරණා කිහිපයක් අද සාකච්ඡාවට බඳුන් වෙන නිෂ්පාදන බදු සංශෝධන අතරතුරේදී කතා වුණා. ඊටෙන් ඉස්සෙල්ලා මම කියන්න කැමති ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද අපේ රටේ රජය විසින් බදු අය කිරීම මේ රටේ ජනතාවට සාධාරණයක් තුළ සිදුවෙන්නේ නෑ කියන කාරණාව ඉතාම පැහැදිලි. මොකද වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දුවක් වුණේ ඛනිජ තෙල් මත පෙට්‍රල් ඩීසල් මත අය කරන බදු 100%ක් නිදහස් කරලා ඒ සහනය සම්පූර්ණයෙන්ම මේ රටේ ජනතාවට ලබා දෙන්න කටයුතු කරනවා කියලා. ඒ අවස්ථාව තුලත් අපි ප්‍රකාශ කරා එය ප්‍රායෝගික නොවන සහ රාජ්‍ය ආදායමට බලපාන ඒ වගේම රටේ ආර්ථික කළමනාකරණය කිසිසේත්ම කළ නොහැකි යෝජනාවක් කියලා. එහෙනම් අපි කනගාටු වෙනවා එක පැත්තකින් රජය මේ කාල පරිච්ඡේදය තුල සහ වුන් බලයට පැමිණෙන්න ගත කරපු කාල පරිච්ඡේදය තුල සුරංගනා ලෝකයක් මේ රටේ ජනතාවට මැව්වා. සුරංගනා ලෝකයක් මේ රටේ ජනතාවට මවලා ආණ්ඩු පෙරලියක් ජාත්‍යන්තරය හා සම්බන්ධ වෙලා කරලා අද ඡන්ද දීපු නොදීපු සියලුම දෙනා දුක් විඳින තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. අද අපේ රටේ බරපතල ආර්ථික අර්බුදයක් තියෙනවා. මේ ආර්ථික අර්බුදයෙන් එළියට එන්න මේ රජයට විසඳුමක් ලබා දෙන්න බැහැ. මේ රජය කෙරෙහි විශ්වාසය නැති වෙලා තියෙනවා. ආර්ථික ස්ථාවරත්වය අපේ රටේ ගිලිහිලා යනවා දවසින් දවස. ඒකේ ප්‍රතිඵලයක් ලෙස දෛනිකව කොටස් වලද බල කඩා වැටෙනවා. මේ රටේ ආයෝජකයෝ තමන්ගේ ආයෝජන අරගෙන එළියට යනවා. අනික් පැත්තෙන් දේශපාලන අස්ථාවරභාවය, මේ අපි කතා කරන වාඩි වෙලා ඉන්න පාර්ලිමේන්තුව තුල දේශපාලන අස්ථාවරභාවය. එයින්ද රටේ ආර්ථිකය කඩා වැටීම මේ පසුබිමේ තියෙන කිසිදු සාධකයක් මත නවතින්නේ නැහැ කියන කාරණාව අපි ඉතාම පැහැදිලිව කියන්න ඕනේ. දැන් බදු අය කිරීම දිහා බැලුවාම ගරු මූලාසන ආණ්ඩුවේ මන්ත්‍රීතුමනි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට වඩා 100%ක් වර්තමාන ආණ්ඩුව බදු අය කරනවා. මේ බදු අය කිරීම සිදුවෙන්නේ එක පැත්තකින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විවේචනය කරලා ඒ ආණ්ඩුව ලබා ගත්ත ණය සම්බන්ධයෙන් විවේචනාත්මකව කතා කරපු සහ ඒ ආණ්ඩුව ණය අරගෙන මේ රටේ ජනතාවට පේන්න තියෙන දකින්න තියෙන දේවල් විවේචනය කරපු ආණ්ඩුව. දැන් 100%ක් එක පැත්තකින් බදු අය කරනවා වගේම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ලබාගෙන මේ රටේ කරපු යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළේ සියලුම දේවල් යුද්ධය අවසන් කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, අලුත් දේවල් මේ රටට හඳුන්වා දීම, මේ සියලුම දේවල් සඳහා ගත්ත ණය ප්‍රමාණයත් එක හා සමාන වෙලාද. දැන් 2014 මේ ආණ්ඩුව බලයට එද්දී මේ රටේ සමස්ත බදු බර තිබ්බේ රුපියල් බිලියන 150යි. රුපියල් බිලියන 150ක් තිබිච්ච 2015 ආරම්භයේ තිබ්බ බදු ප්‍රමාණය 2018 වෙද්දී රුපියල් බිලියන 2034 දක්වා වැඩි වෙනවා. 100%ක් හරියටම 100%ක් වර්තමාන ආණ්ඩුව ජනතාවගේ බෙල්ල මෙරිකලා බදු අරගෙන තියෙනවා. හැබැයි ජනතාවට ප්‍රතිලාභයක් නැහැ. බදු අය කරන සෑම රටක් දිහාම බැලුවාම ඒ බදු අය කිරීමේ ප්‍රතිලාභය ඒ රටේ පුරවැසියාට හිමි වෙනවා. හැබැයි අපේ රටේ ඒ පුරවැසියාට ඒ වාසිය හිමි වෙන්නේ නැහැ. අනික් පැත්තෙන් ඉතිහාසයේ ඉඳලා ගත්තාම සියලුම රජවල් වලට වඩා වැඩි බදු ප්‍රමාණයක් එක අවුරුද්දක් තුල වර්තමාන ආණ්ඩුව අය කරලා තියෙනවා. ඒ කියන්නේ මේ අවුරුදු 4ක කාලය ගත්තාම එක වර්ෂයක් සඳහා අමතර රුපියල් බිලියන 246ක් වර්තමාන ආණ්ඩුව බදු අරගෙන තියෙනවා. එහෙනම් මේ බදු අය කිරීම ඉතාම අසාධාරණ ලෙස සිදු වෙනවා. මුදල් ඇමතුමා ප්‍රකාශ කරා කලාකරුවන්ට බදු සහන ලබා දීමට කටයුතු කරනවා කියලා සහ ඒ වෙනුවෙන් සංස්කෘතික කටයුතු ඇමතිවරයාගෙන් ඉල්ලීමකුත් කරා. හැබැයි අපි දකිනවා කලාකරුවන් වේදිකාවක් මතට ගිහිල්ලා ඔවුන්ට මේ රජය මගින් පනවපු බදු ප්‍රමාණය සම්බන්ධයෙන් කතා කරනවා. ඒ බදු ප්‍රමාණයන් පිළිබඳ නිශ්චිතභාවයක් නැහැ. එක කණ්ඩායමක් කතා කරද්දී ආණ්ඩුවේ එක ඇමතිවරයෙක් කියනවා ඒ බදු ප්‍රමාණය අඩු කරනවා කියලා. තව ඇමතිවරයෙක් කියනවා අඩු කරන්නේ නැහැ කියලා. තවත් ඇමතිවරයෙක් කියනවා බදු වැඩි කරනවා කියලා. එහෙනම් කිසිම තැනක නිශ්චිතභාවයක් වර්තමාන ආණ්ඩුවේ තීන්දුව තීරණ ගැනීමේදී අපි දකින්නේ නැහැ. එහෙනම් මේ තීන්දුව තීරණ නිවැරදිව ගන්න බැරිකමත් තමන් ගත්ත තීන්දුව නිතර නිතර වෙනස් කිරීමක් හේතුවෙන් තමයි මේ අදේ රට අද අපේ රටේ ආර්ථික අවපාතය ඇවිල්ලා තියෙන්නේ. 7.6% තිබිච්ච ආර්ථික වර්ධනය අද 3.6% අඩු වෙලා තියෙනවා. 100 දළදේශීය නිෂ්පාදනයේ සාපේක්ෂව 70.6% තිබිච්ච ණය බර අද වෙනකොට 84% දක්වා වර්තමාන ආණ්ඩුව වැඩි කරලා තියෙනවා. හැබැයි අපි ආණ්ඩුවෙන් අහනවා මේ ණය අරගෙන රජය මොකද්ද කරේ? මේ බදු වලින් ගත්ත මුදලින් රජය මොකද්ද කරේ? තෙල් සහනය සඳහා තෙල් මිල ලෝක වෙළඳපොලේ අඩු වෙලා ඒ වාසියෙන් ආපු ඉතුරුව ඩොලර් බිලියන 5කට ආසන්න ඉතිරියට මොකද්ද කරේ? ජනතාවට ලබා දෙන්න බැරි අයියේ සහනය. එහිඳ අද මේ ආණ්ඩුව දිගින් දිගටම කරන්නේ විවිධ කණ්ඩායම් සන්තෝෂ කරන එක විතරයි. මේ ආණ්ඩුව බිහි කරපු මේ රටේ ජනතාව හැර ලෝකේ ජීවත් වෙන අනෙක් සියලුම රාජ්‍යයන් සන්තෝෂ කිරීම තමයි වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ. ඒ වගේම කරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි ඊයේ දවසේ ද අයිලන්ඩ් පුවත්පත වාර්තා කරනවා. මේ වාර්තාවක් තියෙනවා ශ්‍රී ලංකා chosen as a garbage dump by Singapore after China. After China shut their doors. කවුද මේ කියන්නේ? මේ කියන්නේ ගෝමි සේනාධීර මැතිතුමා. මෙතුමා කියනවා මං මේකේ කෝට් කරනවා මේ තියෙන මේක ඉතා පැහැදිලිව මෙතුමා මේ වාර්තාව හරහා කියනවා ද අයිලන්ඩ් පුවත්පතේ ලංකාව අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා මේ සිංගප්පූරු ගිවිසුම හරහා තෝරාගත් රටක් බවට පත් වෙලා තියෙනවා කියලා. දැන් ඒක දිගින් දිගටම ආණ්ඩුව ප්‍රතික්ෂේප කරා. හැබැයි ඒ අතරතුර මේ වාර්තාව එක තැනක කියනවා ශ්‍රී ලංකා Singapore Free Trade Agreement is a one-sided document which totally neglected Sri Lanka. ඒට අමතරව කියනවා the Chinese ban came into operation by end of last year. Vietnam, Thailand and Malaysia to follow China. මෙන්න මේ හේතුව හින්දා තමයි කඩිමුඩියේ කාත් එක්කවත් කතා කරන්නේ නැතුව කඩිමුඩියේ Singapore ගිවිසුම අත්සන් කරන්න කටයුතු කරේ. මම ඔබතුමා ඉල්ලනවා මේ වාර්තාව හැන්සත්ගත කරන්න කියලා. ඒකම හර්ෂද සිල්වා ඇමතුමා හිටියා නම් මේ සභාවේ හොඳයි. මේ චෝදනාව එතුමා ප්‍රතික්ෂේප කරනවා. මම මේ කාරණාව මතු කරන්නේ මේ කුණු සම්බන්ධයෙන් කාරණාවේ රජය දිගින් දිගටම ප්‍රකාශ කරේ දේශපාලන වාසියක් ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය දේශපාලන මතයක් ඉදිරිපත් කරනවා කියලා. එතකොට අපි අහන්නේ මේ දේශපාලන මතයක් නෙවෙයි මේ එක්ස්පර්ට්ස්ගේ මතයක්. එවැනි අවස්ථාවක හර්ෂද සිල්වා ඇමතුමා ඒක ප්‍රතික්ෂේප කරනවා. හැබැයි ප්‍රතික්ෂේප කරාට නැවත ගෝමි සේනාධීර මැතිතුමා කියනවා අද පත්තරේ අද අයිලන්ඩ් පත්තරේට කියනවා සේනාධීර said that he stood by what he told the island says. එයිනම් මම ඔබතුමාගෙන් ඉල්ලනවා මේ පළවෙනි වාර්තාව හැන්සත්ගත කරන්න කියලා. ඒ වගේම නීති විරෝධී මත්පැන් ගැන කතා කරා. අපි ඉතා පැහැදිලිව කියනවා අද නීති විරෝධී මත්පැන් අපේ රටේ වැඩි වෙලා. පැහැදිලිවම පොලිසියට නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. රජයට සම්බන්ධ මැති අමතිවරු දිගින් දිගටම පොලිසියට ඒ ගැන බාධා කරනවා. ඒ වගේම අද උදේ ඇතිවෙච්ච කතාවක් තියෙනවා පාර්ලිමේන්තුව තුළ නීති හා සාමය පිළිබඳ ඇමතුමා පැහැදිලි කිරීම් ගණනාවක් කරා. ඒ පැහැදිලි කිරීම් ගණනාවේදී ඔවුන් නිතර නිතර කියනවා මේ පොලිස් කොමිසම ස්ථාපිත කිරීමේ වාසිය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ඇතිවෙච්ච වාසිය ගැන කතා කරනවා. හැබැයි අපි කියනවා මේ පොලිස් කොමිසමත් අද දේශපාලනීකරණය වෙලා ඉවරයි. පහුගිය පාර්ලිමේන්තු සතියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පැහැදිලි කිරීමකින් ඉල්ලුවා නීතිය හා සාමය පිළිබඳ ඇමතුමාගෙන්. පොලිස් කොමිසමට දේශපාලන අතපෙවීම් තියෙනවා. එහෙනම් පොලිස් කොමිසමේ තීන්දුව තීරණ ක්‍රියාත්මක කිරීමට අද රජය කටයුතු කරන්නේ නැහැ කියලා. එයිදී පාලිත ශ්‍රීවර්ධන මැතිතුමා ගැන කතා කරා. හැබැයි එතකොට කිව්වා එතුමාට චෝදනා තියෙනවා ඒ හින්දා ඒ උසස් වීම ලබා දෙන්න බෑ කියලා. හැබැයි මම ඊටම පැහැදිලිව
ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, මේ ලිපිය හංසාත්ගත කරන සභාගත කරන මේ තියෙන ලියුම, මේ පොලිස් කොමිසම විසින් නිකුත් කරපු ලියුම තියෙන්නේ 2018 පස්වෙනි මාසේ 22 පාලිත සිරිවර්ධන ජේෂ පොලිස් අධිකාරීතුමා නැවත උසස් වීම ලබා දීලා ඒ සඳහා කටයුතු කරන්න කියලා මම කියන්න හදන්නේ. මේ පොලිස් කොමිසම භාවිතා කරමින් අද රජයේ මොකද්ද කටයුතු කරන්න යන්නේ? අපි දැක්කා පසුගියදා ලංකාදීප පුවත්පත වාර්තා කරා පොලිස්පතිතුමා පොලිස් කොමිසමේ නියෝග පිළිපදින්නේ නැහැ කියලා. ඒ සම්බන්ධයෙන් විමසීමක් කළා තිබ්බා. හැබැයි අපි දන්නවා මේ වෙනකොට පොලිස්පතිතුමාටත් වැඩිය පොලිසිය නිලධාරීන් අද ඉන්නවා. පොලිස්පතිතුමා ඒ නීතිය ක්‍රියාත්මක කරන්න බැඳලා ඉන්නවා. වගේම ඊට වඩා විශ්‍රාම ගිහිල්ලා අවුරුදු කිහිපයක් ඒ සේවය දීර්ඝ කරගත්ත සමහර නියෝජ්‍ය පොලිස්පතිවරු ඉන්නවා අද මේ ලංකාවේ පොලිසිය පාලනය කරන. ඒ හින්දා ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, අපි ඉතාම පැහැදිලිව ඔබතුමාට කියන්නේ මේ පොලිස් කොමිසමටත් අනික් පැත්තෙන් මැතිවරණ කොමිසමටත් අල්ලස් කොමිසමටත් මේ සියල්ලට අද වර්තමාන ආණ්ඩුව තමන්ගේ බලය යොදලා කටයුතු කරනවා. ඒ හින්දා එක ප්‍රතිපලයක් හැටියට අද මේ රටේ පළාත් සභා ඡන්ද තියාගන්න බැරි වෙලා තියෙනවා. ජනතාවගේ මුදලින් බදු ගන්න, ජනතාව අපේට තියලා ඔකසට තියලා ණය ගන්න ආණ්ඩුව කිසිම වැඩපිළිවෙලක් නැතුව ආර්ථිකය කඩාවැටෙනවා. ජන ජීවිතයේ දෛනිකව අද ඉන්න පුද්ගලයාගේ ජන ජීවිතයේ හෙට වෙද්දි කඩාවැටෙන තරකට අද තල්ලු වෙලා තියෙනවා. එවැනි අවස්ථාවක ජනතා මතය නියෝජනය කරන්න පළාත් සභා මැතිවරණයවත් ලබා දෙන්න නියමිත පළාත් සභා මැතිවරණ අද වෙනකොට මාසේ 11යි පළාත් සභා මැතිවරණය කූට ලෙස කල් දාලා මාසේ 11ක් කල් දාපු පළාත් සභා මැතිවරණය තව දුරටත් කල් දාන්න අවශ්‍ය වැඩපිළිවෙල පාර්ලිමේන්තුව තුලත් සමහර කණ්ඩායම් එකතු වෙලාද රජයේ මූලිකත්වය අරන් කටයුතු කරනවා. ඒ හින්දා ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, අද මේ රටේ මහජන මතය නියෝජනය වෙන්න අවශ්‍ය පරිසරය ඉතාම පැහැදිලිවම හදන්න ඕනේ. මොකද ජනතාවට කැමති පාලන තන්ත්‍රයක් තමයි ජනතාව නිර්මාණය කරගන්න ඕනේ. ඒ වගේම ගරු මුදල් ඇමතුමා උදේ කතා කරා අලුත් පරපුර ගැන. අලුත් පරපුර මේ වර්තමාන ආණ්ඩුව බිහි කරන්න මහා ලොකු කාර්යභාරයක් කරා. හැබැයි එතුමා අලුත් පරපුරට පහර දීමක් ගැන කතා කරා. හැබැයි අපි අහන්න කැමති ඒ චෝදනාවට ලක්වෙච්ච පුද්ගලයාද කොතනද ඉන්නේ? ඒ චෝදනාවට ලක්වෙච්ච පුද්ගලයා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයෙක් කුරුණෑගල දිස්ත්‍රික්කේ. ඒ හින්දා තමන්ට හොඳ වෙද්දි දේවල් හොඳ වෙන්නත්, තමන්ට අවාසි වෙද්දි ඒවා මකා ගන්නත් ආණ්ඩුව හදන්න එපා. එයින්ද ආණ්ඩුව මේ සියලුම දේවල් පිටිපස්සේ හිටියා. බලයට එන්න ඉස්සෙල්ලත් හිටියා, බලයට ආවට පස්සෙත් හිටියා කුමන්ත්‍රණවලට. ඒ වගේම ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, අද ජනාධිපතිතුමා සිංගප්පූරු ගිවිසුම මේ රටේ බහුතරයක් විරුද්ධ වෙද්දි, ඒ ගිවිසුම පාර්ලිමේන්තුවේ කතා නොකර ගිවිසුම ක්‍රියාත්මක වෙද්දි, ඒ ගැන සෑහෙන කාලයක් ගියාට පස්සේ කමිටුවක් යොදනවා, ඒ ගැන කතා කරා. ඒ අනුව ඔවුන් විශ්වාස කරනවා තව අවුරුද්දක් ගියත් මේ ගිවිසුමේ සංශෝධන කරන්න පුළුවන් කියලා. ජාත්‍යන්තර බස්සම් කරන ගිවිසුම්
එහෙම සංශෝධනය කරන්න
බෑ. ජාත්‍යන්තරයත් එක්ක අස්සම් කරන ගිවිසුම් එහෙම සංශෝධනය කරන්න බෑ. එහෙම අවිනිශ්චිතභාවයක් තියෙද්දි හෙට දිනේ මලික් සමරවික්‍රම අමතුමා එක්තා ගිවිසුම ගැනත්, ඒ වගේම තායිලන්තය සමග අස්සම් කරන්න යන ගිවිසුම ගැනත් තෝරාගත්ත පාර්ශවයන් කීපයක් සමග සාකච්ඡාවක් සූදානම් කරලා තියෙනවා. තෝරාගත්ත පාර්ශවයන් කීපයක් එක්ක එක්තා ගිවිසුම ගැනත්, තායිලන්තය සමග අස්සම් කරන්න යන ගිවිසුම ගැනත් දැන් කතා කරන්න ආණ්ඩුව සූදානම් වෙලා ඉන්නවා. හැබැයි මෙහි සියලුම අදාළ පාර්ශවකරුවන්ට කතා කරන්නේ නැහැ. මේ සිංගප්පූරු ගිවිසුමට විරුද්ධ වෙච්ච පාර්ශවකරුවන්ට කතා කරන්නේ නැහැ. තමන්ට ඕන විදිහට තමන්ට අවශ්‍ය තීන්දුව දින ගන්න පුළුවන් කණ්ඩායමකට විතරක් බහුතරය කතා කළා. එක පැත්තකින් ඉතාම සුළුවෙන් ඒ කියන්නේ ප්‍රතිශතයක් හැටියට ඉතාම සුළු ප්‍රතිශතයක් කැඳවනවා මේ සිංගප්පූරු ගිවිසුමට විරුද්ධ වෙච්ච. අපි කියන්නේ කරුණා කරලා මේ ගැන අවධානය යොමු කරන, මේ ගැන කතා කරපු සියලුම දෙනා කැඳවලා එක්තා ගිවිසුම ගැන ඒ සාකච්ඡාව කරන්න එක හොරෙන් කරන්නේ නැතුව, ඒ හින්දා අපිට පෙනී යන්නේ මේ සිංගප්පූරු ගිවිසුම අත්සන් කරපු ආකාරයටම අර ජනතා විරෝධය මතුවෙච්ච එක්තාගේ යුසුමත් සංකරන්න මලික් සමරවික්‍රම ඇමතුමා ප්‍රමුඛ මේ ආණ්ඩුව කටයුතු කරනවා කියන එකයි. එහින්ද මතක තියාගන්න කියලා අපි ආණ්ඩුවට කියනවා සිංගප්පූරු කිවිසුමට මේ ජනතාව විරුද්ධයි. එවගේම එක්තා කිවිසුමට ඊට පෙර ඉඳලා ජනතාව විරුද්ධයි. එහින්ද නැවත සිංගප්පූරු කිවිසුම අත්සන් කරපු විදියට හොරපාරෙන් කෙටිපාරෙන් ගිහිල්ලා එක්තා කිවිසුම අත්සන් කරන්න සූදානම් වෙන්න එපා කියලා අපි ආණ්ඩුවට ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. අවසාන වශයෙන් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, වගාහානි වෙනුවෙන් 2017 වර්ෂයේ වගාහානි වෙනුවෙන් රක්ෂණය සඳහා රුපියල් 675ක මුදලක් මේ වෙනකොට එකතු කරලා තියෙනවා. හැබැයි කෘෂිකර්මාන්තයේ වගාහානියට අද වෙනකන් ඒ ලැබිය යුතු රක්ෂණ මුදල ලැබිලා නැහැ. මම දැක්කා ආණ්ඩුවේ මේ තියෙන ලොකු දැන්වීමේ සඳහන් කරලා තියෙනවා. මේ දැන්වීමේ සඳහන් කරලා තියෙනවා වගාහානියකදී ගොවියාට වන්දි කියලා. හැබැයි අපි ආණ්ඩුවෙන් අහනවා කොහෙද මේ වන්දි දුන්නේ? අද අපේ දිස්ත්‍රික්කවල රජරට පළාතේ ගොවියෝ මේ වන්දිය එනකම් බලාගෙන ඉන්නවා ඔහුගේ මුදල් අය කර අයකින් අවසාන වශයෙන් අවසාන තප්පර 15. දැන් ආණ්ඩුව හිතාගෙන ඉන්නවා මේ තියෙන අපහැදිලිතාවය ගම්පෙරළිය තුලින් මකා ගන්න පුළුවන් කියලා. ගම්පෙරළිය තුලින් කරන්නේ 2015 කරපු ඒ මහා රැවටීම තමයි නැවත වාරයක් කරන්නේ. ඒ හින්දා අපි ජනතාවට කියනවා ගම්පෙරළිය කියන ආණ්ඩුව තව ටික දවසක් යද්දී කලි යුගය ඊළඟ අවුරුද්දේ මුල වෙද්දී යුගාන්තය. එහින්ද මේ ආණ්ඩුවේ ආයු කාලය ඉවරයි. මේ ආයු කාලය ඉවර කරන්නේ නිකන් නෙවෙයි, ආණ්ඩුව මේ රටේ ජනතාවට දෙන්න පුළුවන් සියලුම දස දුක්තික දීලා තමයි තමන්ගේ ආයු කාලය මේ ආණ්ඩුව අවසන් කරගන්න කියන එක ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
ගරු වෛද්‍ය නනින්ද ජයතිස්සම තුමා, ඔබතුමාට විනාඩි 16ක් වෙන් කර තිබෙනවා.
ගරු මූලාසනට මන්ත්‍රීතුමනි,
order please. ගරු ශාන් සිංහ සේමසිංහ මැතිතුමා මූලාසනට පන.
හදාගන්න මන්ත.
ගරු මූලාසනට මන්ත්‍රීතුමනි, මුදල් අමාත්‍යංශය විසින් ඉදිරිපත් කළ තිබෙන සුරාබදු සංශෝධන පනත සංශෝධන ඇතුළු මුදල් අමාත්‍යංශයට අදාළ නිවේදන දෙකත්, ඒ වගේම අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය පිළිබඳවත් මේ අවස්ථාවේ යම් අදහස් දැක්වීමක් කරන්නට කැමැති. විශේෂයෙන්ම අපේ රටේ හිටපු මහා ගාන්ධර්වයා අපේ සුභාවිත සිංහල ගීතය මේ පොළවේ පැලපදියම් කරපු සංගීත විශාරදයා හැටියට ගරු බුහුමන් ලබන ආචාර්ය WD අමරදේව මැතිතුමන් නමින් මේ සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය පිහිටවීම සඳහා ආණ්ඩුව මැදිහත් වීම අපි අගය කරනවා. ඇතරම මේ කාර්යය අමරදේව ශූරීන් ජීවත්ව සිටි කාලයේදී අපට කරන්න පුළුවන්කම ලැබුණා නම් අපේ රටේ සංගීතය පිළිබඳව පර්යේෂණ කරන, අධ්‍යයනය කරන සහ හැදෑරීම් කරන බොහෝ පිරිසකට එය දායක විය හැකිව තිබුණා, එතුමාගේ ජීවමාන දැනුමත් සහිතව. අපි අමරදේව ශූරීන් පිළිබඳව වචන කිහිපයක් කතා කළොත්, විශේෂයෙන් 1948 පශ්චාත් යටත්වීත යුගයේදී අපේ රට තුළ එක සිංහල දෙමළ මුස්ලිම් හැම ජනතාව තුළම දේශීය ජනතාව තුළ කලා සංස්කෘතික ශේෂ්ත්‍රයේ අපේකම හොයාගෙන යාම සඳහා වෙච්ච පෙළඹුමක් ඇති වුණා. ඒ අනුව සිනමාව තුළ අපේ ලකුණු හොයාගෙන යන්නට ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමා කටයුතු කළා. වේදිකා නාට්‍ය තුළ අපේ ලකුණු හොයාගෙන යන්නට එදිරිව සරච්චන්ද ප්‍රමුඛ පිරිස කටයුතු කළා. ඒ අතරෙදි ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, දේවාර් සූර්යසේන වැනි සංගීත ශේෂ්ත්‍රයේ දැවැන්තයින් ඒ පිළිබඳව යම් උත්සාහයක් ගත්තා. ඒ අනුව මෙහිදී විශාල මෙහෙවරක් කරපු, විශේෂයෙන් බටහිර සංගීතයත් උත්තර භාරතීය සංගීතයත් පැලපදියම් වෙලා තිබුණු පොළවක, ඒ බටහිර සංගීතය සහ උත්තර භාරතීය සංගීතය අධ්‍යයනයෙන් පසුව අපේම සංගීතයක් හොයාගෙන යන ගමනේදී අපි කවුරුත් සුනිල් ශාන්තයන් කරපු මෙහෙවර අගය කරනවා. ඒ සුනිල් ශාන්තයන්ගේ සංගීත ජීවිතයේ වයලින් වාදකයෙක් විදිහට සම්බන්ධ වුණු අමරදේවයන් සුනිල් ශාන්තයන්ගෙන් සංගීතය ඉගෙන ගත්තා පමණක් නෙවෙයි ඇත්තටම සුනිල් ශාන්තයන් මේ තමන්ගේ අනුප්‍රාප්තිකයාට ජීවිතේ ඉදිරියට යන්නට බොහෝ පහසුකම් සපයලා තිබෙනවා මම එක තැනක කියවලා තිබෙනවා සුනිල් ශාන්තයන් කොතරම් ආර්ථික දුෂ්කරතා මැද්දේ ජීවත් වුණත් ඔහු වරක පොලේ කරවල වික්කා ඔහු වරක රේඩියෝ අලුත් වැඩියා කරා ඒ සියලු දේවල් කරලා කුලී නිවස ගත කරමින් තමන්ගේ පවුල් නඩත්තු කරන අතරෙම තමන්ට ලැබුණු සංගීත පන්තියත් අමරදේවයන් වෙනුවෙන් පරිත්‍යාග කරා මේ සංගීත ශාස්ත්‍රයේ පැවැත්ම වෙනුවෙන් ඒ නිසා එවැනි කලා පරපුරක ඒ සිංහල ස්වභාවිත සංගීතයේ නූතනත්වයට රැගෙන යාම සඳහා අමරදේවයන් කරපු කාර්යභාරය මම හිතන්නේ ශතවර්ෂ ගණනාවක් මේ පොළොවේ පවතිවි. ඒ වගේම අපි ඔහු තුලින් දැකපු ඔහු සංගීතඥයෙක් වාදකයෙක් ගායකයෙක් විදිහට දැකපු දෙයට අමතරව මම හිතනවා අපිට ඔහු තුලින් ඔහුගේ භාෂා විශාරදත්වය පිළිබඳවත් බොහෝ දේවල් අධ්‍යයනය කරන්න තිබෙනවායි කියලා. ඔහු කුමාර්තුංග මුනිදාසයන් ශ්‍රී චන්ද්‍රත මානවසිංහයන් මහගම සේකරයන් ඇසුරේ හැදිලා වැඩිලා විශේෂයෙන් හෙළ හවුලේ ආభాෂය ලැබමින් සැබෑ භාෂා ශෛලියක් මෙරට ජනගත කරන්න වෙහෙස මහන්සි වුණු කෙනෙක්. අනිත් පැත්තෙන් ඔහු පෝෂණය කිරීම සඳහා ඔහු මහා ගාන්ධාරයෙක් බවට පත් කිරීම සඳහා මෙරටේ ජනතා විශාල දායකත්වයක් දැක්වුවා. ඔහුගේ සංගීත ජීවිතය පවත්වාගෙන යන්නට මම අහලා තිබෙනවා 1953 ලක්නෝ සංගීතාශ්‍රමයට ඔහු යවන්නට විශේෂයෙන් ලංකාදීප පුවත්පතේ වකට ඩී.බී. ධනපාල මැතිතුමා මැදිහත් වෙලා ජනතා අරමුදලක් පවා පිහිටෙව්වා කියලා. ඒ ආකාරයට ඔහුගේ ගමන් මඟ වෙනුවෙන් මෙරටේ ජනතා විශාල කාර්යභාරයක් කරලා තිබෙනවා. එයින් ප්‍රයෝජන ගත්ත අමරදේවයන් එය තමන්ගේ වර්ධනයේ තමන්ගේ බඩවඩා ගැනීමට භාවිතා නොකර ඒ මුළුමහත් අපේ රටේ කීර්තිය ජාත්‍යන්තරයට පවා ගෙනන කටයුතු කළා. ඒ අනුව තමයි ඔහුට 2001 අවුරුද්දේ පිලිපීනයේ මැග්සේසේ සම්මානය, 2002 අවුරුද්දේ ඉන්දියාවේ පද්මශ්‍රී සම්මානය, ඒ වගේ 2003 අවුරුද්දේ ප්‍රංශයෙන් ආර්ට්ස් ඕඩර් ඔෆ් ආර්ට්ස් ඇන් ලෙටර් කියන සම්මානය ලැබෙන්නේ. ඒ වගේම ඔහුගේ නාමය ජාත්‍යන්තරයේ ඔහු නැති වුණත් පවතින බොහෝ කාර්යයන් කර තිබෙනවා. යතන එකක් තමයි මාලදිවයිනේ ජාතික ගීය තනු නිර්මාණය කිරීම. ඉතින් මේ ආකාරයට ඔහු අප අතර නැති වුණත් දේශීය සංගීතය මේ බිමේ පැලපැදියම් කිරීම සඳහා ඔහු කරන ලද විශිෂ්ට සේවාව මේ ලාංකීය භූමියේ බොහෝ කාලයක් රැඳී පවතිවි. ලංකාවේ කොතනක වුණත් පෙරපාසලක පාසලක ඕනම කලායතනයක කලා සංස්කෘති උත්සවයක් පටන් ගන්නකොට කරන සරස්වති අභිනන්දනය ඒ සරස්වති අභිනන්දනය පවතින තාක්කල් චන්ද්‍රත මානුසිංහන්ගේ ජගන් මෝහිනී කියන ගීතය වාදනය වෙලා නර්තනයක් ඉදිරිපත් කරන තාක්කල් අමරදේවයන් මේ භූමියේ ඉන්නවා. ඒ නිසාම මේ භාවිතාව ඔහුගේ භාවිතාව ඔහුගේ දැනුම ඔහුගේ සංගීත කුසලතාවයන් ඉදිරි පරපුර රැගෙන යාම සඳහා මෙවන් සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රයක් පිහිටවීම නැවත වතාවක් අපි අගය කරනවා. ඒ වගේම මේ සඳහා යම් විධිමත් සහ කඩිනම් සැලසුමක් ඉදිරිපත් කරලා එය මේ පරම්පරාව දැනුවත් කිරීම සඳහා ක්‍රියාත්මක කරන්න කියන යෝජනාවත් අපි කරනවා. ඒ වගේම තමයි ගරු මූලාසනට මන්ත්‍රීතුමනි මේ වගේම මම කලින් සඳහන් කරා අපේ දේශීය සිනමාව ගොඩනැගීම සඳහා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා කරන ලද කාර්යභාරය 1956 රේඛාව චිත්‍රපට නිර්මාණය කරන කොට ඉඳලම ගත වෙච්ච වසර 40කට 50කට ආසන කාලයක් තුළ ඔහු පත්වෙච්ච ආණ්ඩු වලින් බොහෝ දේ ඉල්ලුවේ නැහැ. ඔහු කුලී නිවසක් වෙනුවට ස්ථිර නිවාස ඉල්ලුවේ නැහැ. ඔහු හැම ආණ්ඩුවකම ඉල්ලපු එකම දේ තමයි මේ රටේ චිත්‍රපට සංරක්ෂණය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් හදන කියන එක. ඒකට විවිධ ආණ්ඩු පොරොන්දු දුන්නා. හැබැයි තවමත් ඒ සඳහා අපට චිත්‍රපට සංරක්ෂණාගාරයක් නිර්මාණය කරගන්න බැරිලා තිබෙනවා. අදත් චිත්‍රපට සංස්ථාවේ චිත්‍රපට සංරක්ෂණ අංශයේ තිබෙන චිත්‍රපට ගණනවත් කියන්නට මං හිතන්නේ චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා හෝ ඒකකේ බාර නිලධාරියා දන්නේ නැතුව ඇති. ඒවා අපේ රටේ තිබෙන ඉතාම වටිනා කලාකෘති විනාශ වෙලා යනවා. ඒවා සංරක්ෂණය කිරීම සඳහා මිට කලින් ඕක ඒ සඳහා වෙච්ච විශාල යන්ත්‍ර රැගෙන ආවා. දැන් ඒවා රජය ප්‍රෝට් දෙපාර්තමේන්තුවේ කෝටි ගණන් වටිනා ප්‍රංශයෙන් ගෙනාපු මහා යන්ත්‍ර ගොඩ ගහලා තිබෙන ඒවා ප්‍රයෝජන ගන්න බැහැ. නමුත් මේ ලෙස්ටර් ජේම්ස් පීර්ස් මැතිතුමාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න අපි තාම සමත් වෙලා නැහැ. මම හිතනවා මේ අමරදේව ආශ්‍රමය ඉදි කරනවා වගේම අපේ රටේ චිත්‍රපටි සංරක්ෂණය සඳහා ඒ චිත්‍රපටි විනාශ වෙලා ඔක්කොම ඉවරට පස්සේ මේක රත් තියන්නේ නැතුව එතුමාගේ අවසන් ඉල්ලීමත් එතුමාගේ දශක 5-6ක ඉල්ලීමක් වෙච්ච මේ චිත්‍රපට සංරක්ෂණය වෙනුවෙනුත් යම් වැඩපිළිවෙලක් අනුගමනය කරන්න කියලා. ඒ වගේම මම මේ වෙලාව කැමති අතරම මේ සම්බන්ධයෙන් දැන් මේ අද කලාකරුවෝ ගැනත් ඒ වගේම මූල ආයතන පිළිබඳවත් කියන දෙකම ගැන කතා කරපු නිසා මේ අවස්ථාවේදී ඇමතුමා හෝ නියෝජ්‍ය ඇමතුමා නැතත් ප්‍රශ්නයක් හැටියට පාර්ලිමේන්තුව ඉස්සරහ තබලා තියන්න. දැන් මේ ETI ආයතන සම්බන්ධ ප්‍රශ්නය මේ මෙහි තිබෙන්නේ ETI මුදල් තැන්පත්කරුවන්ගේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. ස්වර්ණවාහිනී ආයතනය ඒ ආයතනයේ විකාශනය කරන ලද ටෙලිනාට්‍යවලට ගෙවිය යුතු මුදල් පහුගිය කාලේ ගෙවලා නැහැ. ඒ ටෙලිනාට්‍ය විකාශනය කරනකොටම ඒකේ වෙනදැන්නේ ප්‍රචාරය කරලා උන ආදායම හොයාගෙන තිබෙන්නේ. හැබැයි මේ ඉතාම අමාරුවෙන් ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරලා ඒක ඒ ආයතනයෙන් ප්‍රචාර වුණාට පස්සේ නළු නිළියන් කාර්මික ශිල්පීන් කැමරා ශිල්පීන්ට ගෙවන්න බලාගෙන නිෂ්පාදකවරු බරපතල අමාරුවක් වටලා තිබෙන්නේ. මම අවශ්‍ය නම් මේ ලේඛනයක් ඉදිරිපත් කරන්නම්. සමහර කෙනෙකු රුපියල් ලක්ෂ 350 400 ගෙවන්නට මේ ආයතනය ගෙවන්න කටයුතු කළා නැහැ. දැන් අපි දැනගන්න කැමතියි අතර ඇමතුමාගෙන් මේ සම්බන්ධයෙන් මොකද්ද කරන්න කියලා. ඒ ETI තැන්පත් කරන විතරක් නෙමෙයි මේ කලා ශාස්ත්‍රය වෙනුවෙන් ආයතනයක බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙන්නේ. මොකද මේ ගත්තොත් එහෙම ඒ මුදල් ටෙලිනාට්‍ය විකාශනය කරනකොට වෙනදැන් ඉමහර ලැබිලා තියෙනවා. ඒතර ඒ මුදල් ඒ ආයතනයේ ගොඩ ගහගෙන තිබෙද්දී ඇයි මේ අයට ගෙවන්නේ? සාමාන්‍යයෙන් ටෙලිනාට්‍ය විකාශනය කරන්න ගත්තට පස්සේ පළවෙනි මාසෙන් පස්සේ අදාළ ගෙවීම් සිද්ධ කරනවා. හැබැයි මෙහෙම සිද්ධ නොකර සමහර ටෙලිනාට්‍ය දැන් විකාශනය අවසන් වෙලා තිබෙනවා. එහෙම නොකර මේ විශේෂයෙන් මේ අංකුර කලාකරුවන්ට බරපතල අසාධාරණයක් වෙලා තිබෙනවා මේ මුදල් නොගෙවන්න කටයුතු කිරීම නිසා. ඒ සම්බන්ධයෙන් මම අවධානය යොමු කරන්න කැමතියි. ඒ වගේම මෙතන පොඩක් එහාට ගියොත් එහෙම මීට කලිනුත් මම මේ පාර්ලිමේන්තුව අවධානය යොමු කරා. අද මේ සුරාබදු සම්බන්ධ නිවේදනයක සාකච්ඡාවට ගන්න නිසා 1992 ඉස්කාගාර සංස්ථාව පුද්ගලීකරණය කිරීමේදී සේවය අහිමි කරන ලද සේවකයන් දැන් ජීවත් වෙන්නේ 1800ක් 1900ක් විතර තමයි ජීවත් වෙන අය ඉන්නේ. ඒ අයට හිමි යුතු වන්දි ප්‍රමාණ නොලැබීම සම්බන්ධව මම පාර්ලිමේන්තුවේ විටින් විට අවධානය යොමු කළා. එවකට මුදල් ඇමතිවරයා හිටපු රවි කරුණායක ඇමතුමා එතුමාට මම කියනකොට මේ සේවකයන්ට සාධාරණයක් කිරීම සඳහා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමිය සමයේ ජනාධිපති කොමිසමක නිර්දේශ කළ තිබෙනවා කියලා. එතුමා කිව්වා ඒ වාර්තා මුදල් අමාත්‍යංශයට මේ පාර්ලිමේන්තුවට හොයාගන්න බෑ කියලා. නමුත් ඒ ස්කාකාර සේවකයෝ දැන් අවුරුදු 60-70 පැනපු අය ඔවුන් මහන්සි වෙලා ඒ ජනාධිපති කොමිසම වාර්තාව ඉදිරිපත් කරා. දැන් මම මීට කලින් එක සභාගත කළා. නමුත් තවමත් ඒ සඳහා වෙච්ච අඩුතරමේ ඒ අයට තමන්ගේ කොටස් වලට හිමි වටිනාකමවත් ලබා දෙන කටයුතු කළා නැහැ. මේ අය ඒ මීට දැන් මේ පහුගිය ජූලි මාසේ එයා ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහා උද්ඝෝෂණයක් කරා. ජනාධිපති ලේකම්වරේ කොහොමද සාකච්ඡාවක් ලබන අතිරේක ලේකම්වරේ මාසකින් මුදල් අමාත්‍යංශයේ මේ තොරතුරු ගෙන්නගෙන උත්තරයක් දෙන්නම් කියලා කිව්වා. නමුත් කිසිදු පිළිතුරක් මේ තාක් ලබා දීලා නැහැ. ඒ නිසා මම හිතනවා විශේෂයෙන්ම මේ පෞද්ගලීකරණයේදී අසාධාරණ ලක්වෙච්ච මේ සේවකයන් වෙනුවෙන් ආණ්ඩුව කඩනම් පියවරක් ගන්න ඕන. ඔවුන් ජීවිතයේ සැඳෑ සමය ගත කරන අය බොහොම අහිංසක මිනිස්සු. පවුල් ජීවත් කරන සමහරට ලැබිච්ච පුංචි මුදල් ප්‍රමාණයෙන් ඒ ආයතනයේ පුද්ගලීකරණය කරලා මහා ධනයක් උපයාගත්ත ව්‍යාපාරිකයෝ ආණ්ඩුව ආරක්ෂා කරන අතරේ ඇයි මේ පුංචි අහිංසක මිනිසුන්ට සලකන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්න අපි යොමු කරන්න කැමතියි. ඒ නිසා මේ ආකාරයෙන් පුද්ගලීකරණයේදී අසාධාරණ ලක්වෙච්ච සමහර ආයතනවලට ආණ්ඩුව වන්දි ගෙවලා තිනවා. ඒ නිසා මේ අයටත් ඒ වන්දි මුදල් ලබා දෙන්න කියලා මම ගරු ඇමතුමාගේ අවධානය යොමු කරනවා. දැන් ගරු මුල් අසනට මන්ත්‍රීතුමනි, අපි මේ කොයි දේ සාකච්ඡා කරත් රටේ ආර්ථිකයේ බරපතල ප්‍රශ්නයකට මුහුණ දීලා තිබෙන්නේ. මේ ආණ්ඩුවට ජනතා මත බදු ගැහිම සහ දඩ ගැහිම හැර වෙන උත්තරයක් ඔවුන් දන්නේත් නැහැ. ඔවුන් රට කියන්නෙත් නැහැ. එකම දේ බවට පත් වෙලා තිබෙන්නේ ජනතාව මත ගහන බද්ද වැඩි කරන එක විතරයි. ඒ නිසා දැන් අර මාස දෙකෙන් දෙකට වැඩි කරමින් හිටපු තෙල් මිල නේද මිල සූත්‍රයක් දාලා දැන් මාසෙන් මාසෙ වැඩි කරන කටයුතු කරලා තිබෙනවා. මේ ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල වැඩි වෙලා නෙවෙයි ආණ්ඩුව ගහන බද්ද වැඩි කරලා. ඒ බදු ගහලා ජනතාව පෙළන ආණ්ඩුවක් බවට පත් වෙලා තිබෙන්නේ. සහ අර දෙනවා කියපු සහන මොකක්වත් නැහැ. ඒ වෙනුවට සංදර්ශන වලට නාස්තියට වේදම් කරනවා. ඒ වගේ පහුගිය දවස්වල කෝප් කමිටුවේ වාර්තා වුණ පහුගිය ආණ්ඩුව කරා වගේම අර මහා පරිමාණ ව්‍යාපෘති කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව විශේෂයෙන් ජල සම්පාදන ව්‍යාපෘති ටෙන්ඩර් කැඳවීමකින් තොරව අර ණය ගේන කොම්පැනියටම කොන්ත්‍රාත් එක ලබා දීලා අති විශාල මුදල් ප්‍රමාණයකට ව්‍යාපෘති සිද්ධ කරනවා. අපේ රටේ ඉංජිනේරු අපේ රටේ තාක්ෂණ ශිල්පීන් ඊට තුනෙන් එහෙකට අඩු මුදල් ඇස්තමේන්තු කළ තිබෙද්දී ඒ පිළිබඳව කිසි සැලකිල්ලක් නොදක්වා
මිනිසු දෙකක් තියෙනවා තුන
බොසුති නොදක්වා ඒ ව්‍යාපෘති අර ණය ගේන සමාගමටම ටෙන්ඩර් කැඳවීමක තොරව ලබා දෙන පහුගිය කාලේ වගේ ආණ්ඩුව කටයුතු කළ තිබෙනවා. ඉතින් මේ එකතු වෙන ණය සහ පොලි කන්ද ගෙවන්න වෙන මේ රටේ ජනතාවට. එතකොට තමයි බදු වැඩි කරන්නේ, දඩ වැඩි කරන්නේ, ඒ වගේ මේ කලාකරුවන් මතත් බද්ද ගහලා ඔවුනුත් පීඩාවට පත් කරන්නේ මේ තිබෙන ඔවුන්ගේ වැරදි ආර්ථික උපාය මාර්ගය නිසා. ඉතින් වෙලා තිබෙන ගරු මූලාසන මන්ත්‍රීතුමනි දැන් මේ කියනවනේ හුස්ම ගත්ත අවුරුදු තුනක් කියලා. නේද? හුස්ම ගත්ත අවුරුදු තුනක්. අපි අහන ගමදී කවුද හුස්ම ගත්තේ කියලා. මේ රටේ මිනිසුනම් හුස්ම ගත්තේ නෑ මේ අවුරුදු තුන යටතේ. තෙල් මිල වැඩි කරනකොට, බදු මිල වැඩි කරනකොට, බඩු මිල වැඩි වෙනකොට, දඩ මුදල් වැඩි වෙනකොට මිනිසුන් හුස්ම ගන්න විදියක් නෑ. හැබැයි අපි දන්නවා 2015 ජනවාරි 8 වෙනිදා වෙනකොට හුස්ම වැටෙච්ච නැති අය හිටියා.
අවසන්
කමන්තු හිරේයයි කියලා බලාගෙන කට්ටියක් හිටියා. ඒ අය නම් පහුගිය අවුරුදු තුනකට හුස්ම ගත්ත බව පේනවා. නිසා මේ දඩ වැඩි කරන, බදු වැඩි කරන ආර්ථික ප්‍රතිපත්තියෙන් රට හදන්න බෑ කියන කවදාහරකන මනතරන බොහොමසුති.
බොහොමසුති මීලකට කරු චමින්ද විදේශරි මන්තුමා. චමින්ද විදේශරි මන්තුමා. ඔබතුමාට මේ 10ක් කාලයක් තියෙනවා.
කළු මුලාසන වල මන්ත්‍රීතුමනි. අද දිනේදී විවාදයට ලක් වෙන කාරණේ පිළිබඳව වචන ස්වල්පයක් කතා කරන්න ලැබීම පිළිබඳව මාගේ ගෞරවනීය ප්‍රණාමයේ උස්තුතිය පුදක. කල්පුණාසුර මන්ත්‍රීතුමනි, මේ ජනතා විමුක්ති පෙරමුණේ ගරු මන්ත්‍රීතුමා අවසානයේ අවසන් කරා උස්ම ගන්නට අවස්ථාවක් සැලසුනේ 2015 ජනවාරි 8 වෙනිදාට කලින් ආණ්ඩුවේ සිටපු හිටපු කණ්ඩායමේ කියන කාරණේ. ඒක හරි. ඔතුමාගේ කාරණේ ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රී කයට අනුමත කරනවා. ශ්‍රේකරු මන්ත්‍රීතුමනි, අපි හොරු අල්ලන්න, හොරු හිරේ දාන්න, හොරකම් නොකරන්න ආපු කණ්ඩායමක්. ඒසා විශේෂයෙන්ම එතුමා ඒ කියන කාරණය අවසානයේ මතු කරේ එපිලේ සාධාරණ. ඒ වගේම අපි මතක් කරන්නට ඕනි අපේ පණ අදින, ඒ වගේම සේලයිනයක්වත් දී ගන්න බැරි ආර්ථිකයක් අපි බාරගත්තයි කියන කාරණේ ගරු මන්ත්‍රීතුමාට මතක් කරන්නත් අවස්ථාවක් කරගන්න. ඒක කවුරුත් අවිවාදවම පිළිගන්නට. අදටත් මේ මහා දැවැන්ත සංවර්ධනය අපි සිද්ධ කරා කියන කාරණේ කිව්වට මේ රටේ රාජ්‍ය සේවකයන් පරිගෙවන්න, මේ රටේ ග්‍රාමීය ජනතාවගේ උතුමහත් පොදු පාසුකම් සියල්ල සපයන්න අපි යම් සංවර්ධනයක් කරනවා. ඒ සඳහා යම්කිසි දායකත්වයක් අපිට දරන්න එනවා මුදල් අමාත්‍යාංශයේ. අපේ රටේ ජනතාවගේ බදු මුදල් කොච්චර එකතු කරත් අපිට විදේශ රටවලින් ණය ගන්න වෙනවයි කියන කාරණේ මුලසුන වෙන ගරු මන්ත්‍රීතුමා ඔබතුමත් දන්න නිසා අපේ රටක් හැටියට මෙවන් වූ යුගයකට, මෙවන් වූ අත්දැකීමකට මුණපානට සිද්ධ වුණේ මේ දේශපාලන ක්‍රමයේ තුල තියෙන වැරදි කියන කාරණේ මම මතක් කරන්නට ඕන. ඒ වගේම ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද රටේ ආර්ථිකය ස්ථාවර කරන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි නිර්මාණය කරලා තියෙනවා කියන කාරණේ තමයි අපි හුස්ම ගන්න හුස්ම ගත්ත අවුරුදු තුනක් කියන කාරණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහතුමා මෙතුමා පත් කරා. එතුමා දන්නවා මේ ජාතික ආණ්ඩුව නිර්මාණය කරලා ඒ ජාතික ආණ්ඩුව තුළ තියෙන අර්බුද තුලින්, ඒ වගේම විපක්ෂයේ තියෙන අර්බුදය තුලින් පහුගිය ආණ්ඩු කාලයේ තිබුණු දැවැන්ත ආර්ථික අර්බුදයත් ගොඩ ගන්නට අපිට අවුරුදු තුනක් ගත වුණයි කියන කාරණේ. අපි තා සාර්ථකව සතුටෙන් පසුපෙළේ මන්ත්‍රවරු හැටියට විශේෂයෙන්ම අපි කියන්නට ඕනි අද රටේ ජනතාවට අවශ්‍ය කරන පොදු පාසුකම් ටික සපයන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි නිර්මාණය කළා තියෙනවා. සා ගම් පෙරළේ කියන වැඩසටහන කර්මලාසනේ මන්ත්‍රීතුමනි ගමේ තියෙන සියලුම පොදු පාසුකම් ටික සපයන්න පුළුවන් වැඩපිළිවෙලට අවශ්‍ය කරන ප්‍රතිපාදන මේනට නිදාස් කරලා ඇස්සමේන්තු ගත කරලා ඉදිරියේ ඒක ජනතාවට අයිතිරපත් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි නිර්මාණය කළා. හැබැයි මේවා ණය නෙවෙයි. මම විශේෂයෙන්ම කරු මුදල් ඇමතුමා වර්තමාන මුදල් ඇමතුමත් එදා හිටපු මුදල් ඇමතුමාගේ හැකියාවත් එක්ක විශේෂයෙන්ම බදු ලැබෙන බදු තුළ ඒ සාර්ථක කළමනාකරණය තුළ අපිට මේක ගෙනියන්න පුළුවන් කියන කාරණේ ඉතාමත්ම ආඩම්බරෙන් අපි කියනවා. කර්මුණුසනේ මන්ත්‍රීතුමනි විශේෂයෙන් අපි එදා දැක්කා සමහර සංවර්ධන වැඩපිළිවෙළ වෙනකොට ඒ සංවර්ධන යෝජනාත් එක්ක ඒ සංවර්ධන යෝජනා තුළ වැඩපිළිවෙලේ 100%ක්ම ඒ යදෝන වැඩපිළිවෙල ගමට රටට ලැබුණාද කියන කාරණා. නමුත් අපි ඉල්ලීමක් කරනවා කරු මුදල් ඇමතුමාගේ තමුන්නාන්සේලා අපේ කරන මේ වැඩපිළිවෙල 100%ක්ම ප්‍රතිලාභය ඒ ප්‍රතිලාභීන්ට යන්න පුළුවන් වැඩපිළිවෙල නිර්මාණය කරන්න ඕනේ කියන යෝජනාව මම මේ වෙලාවේ කියන්නේ. මම එතුමාට කතා කරා. එතුමාට අද මේ කතාවත් මම ඉල්ලගත්තේ ලයිලයියේ මතක් කරන්න. කර්මලාසනේ මන්ත්‍රීතුමනි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා හොඳ වැඩසටහනක්. මේ රටේ සුළු ව්‍යවසායගතයක් එහෙම නැත්නම් ගම් මට්ටමේ නගර මට්ටමේ පළාත් මට්ටමේ තියෙන තමන්ට රැකියාවක් වෘත්තියක් නැති හැබැයි තමන්ගේ ස්වයං ශක්තියෙන් කර්මාන්තයක නියැලීලා පුංචි ගමේ ඉන්න තවත් පිරිසක් එක්ක එකතු වෙලා තමන්ගේ කර්මාන්තයේ දියුණු කරලා රටටත් තමන්ටත් පළාතටත් ආදායම් උත්පාදනය කරන්න පුළුවන් වැඩපිළිවෙලක් මේ රට තුලින් ජනනය කරන්නට ඕනි. අපි තුන්වෙනි ලෝකයේ රටක් අපිට දියුණු වෙන්න නම් දියුණු කරන්නට නම් මෙවන් වූ ශ්‍රම ශක්තියේ මෙවන් වූ දැනුම ශක්තියේ වර්ධනය තුළ හැකියාව තුළ මේවා ඉදිරියට ගෙන යුතුයි කියන කාරණේ දැක්ක අපේ ආණ්ඩුව අපි දෙනවාද එවන් වූ හඳුනාගත්ත කණ්ඩායම් වලට ඒ පුංචි කණ්ඩායම් වලට රජයේ ගානේ පොලී රහිත අඩු පොලියට මුදල් ලබා දීලා ඒ කර්මාන්ත ශේත්‍රයේ දියුණු කරන්නේ ඒ කර්මාන්ත වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න පුළුවන් හයිය දෙන්න පුළුවන් අපි වැඩපිළිවෙල හදනවා. අනේ වැඩපිළිවෙල හදනකොට එදා වගේ අදත් මේ වැඩපිළිවෙල සිද්ධ වෙනවා නිසා කරු මුදල් ලැබුවා මේ පිළිබඳව අවධානය යොමු කරන්නට ඕනි. විශේෂයෙන්ම අපි දැක්ක පෞගිය කාල වකවානුව තුළ නිවාස අමාත්‍යාංශයේ වැඩපිළිවෙලක් හැටියට නිවාස තනා ගන්න නිවාස අලුත් වැඩියා කරන්න රාජ්‍ය බැංකු හරහා මුදල් ලබා දෙන වැඩපිළිවෙල නිර්මාණය කරන උට ඒ මුදල් ලබා දීම ප්‍රමාද කරන්න ඒ බැංකු කළමනාකරණ කටයුතු කරා. හැබැයි අද මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙලා ගමට යන්නත් කලින් මේ ණය දීම සඳහා ණය යෝජනා ක්‍රම සඳහා ඒ ණය ලබා ගැනීම සඳහා ඒ ආයුධම්කරුවන් සහ සුදුසුන් තෝරාගෙන හමාරයි ගුණසනේ කරු මන්ත්‍රීතුමනි සම් මුදල් ඇමතුමා මේ තෝරා ගැනීම පිළිබඳව හොයන්නට ඕන. මේ තෝරාගෙන තියෙන්නේ මා කලින් සඳහන් කිව්ව තෝරාගත යුත්තේ ඉතාමත්ම කුඩා පරිමාණයේ තමන්ට හැකියාව තියෙනවා කරන්න පුළුවන් හැකියාවන් සහ ගොඩනැගිලි තියෙන හැබැයි මුදල් මූල්‍යමය ප්‍රාග්ධනයේ පිළිබඳව ප්‍රශ්න තියෙනවා. එවැනි මූල්‍යමය ප්‍රාග්ධනයේ පිළිබඳව තියෙන ප්‍රශ්න තියෙන ඒ පුංචි ව්‍යවසායකයා ඒ හැකියාව තියෙන පුද්ගලයා තෝරාගෙන මේ කණ්ඩායම් සඳහා යා යුතු ගමන අපි අමාත්‍යංශයේ හැටියට රජයේ හැටියට තීන්දු කළා තියෙද්දි නමුත් ඒ රාජ්‍ය බැංකුවල ඉන්න කළමනාකාරතුමාලා කියලා ඒ ප්‍රදේශයේ ඉන්න ඒ පළාතේ ඉන්න දැනටත් ව්‍යාපාර ශේෂ්ත්‍රයේ ඉන්න දැනටත් ව්‍යාපාරය හොඳින් කරගෙන යන තවත් ව්‍යාපාර සඳහා මුදල් අවශ්‍යතාවයේ තියෙන මේ පුද්ගලයන් ආයුධම් පත්‍ර දාලා තෝරාගෙන ඉන්න කටයුතු කළා තියෙන හැබැයි අපේ අරමුණ අපේ රටේ සංවර්ධනයේ ආණ්ඩුවේ වැඩපිළිවෙල එතනින්ම කඩා වැටලා නිසා මේ පිළිබඳව කරු මුදල් ඇමතුමා සහ මුදල් අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය වැඩි අවධානයක් යොමු යුතු කරේ කියන කාරණේ මතක් කරනවා කරු මුනුසනේ මන්ත්‍රීතුමනි. මොකද්ද මේ වෙන්නේ? උදාහරණයක් ගත්තොත් මේ අපි දන්නවා රට තුල පළාත් තුල සමහර පොලී මුදලාල්ලා ඉන්නවා. මේ පොලී මුදලාල්ලා මේක අයදුම් කරලා තියෙනවා. මේ පොලී මුදලාලි මේකට තෝරගෙන තියෙනවා. මේ පොලී මුදලාලි මේක තෝරා ගැනීම තුළ අඩු පොලියක් යටතේ පොලී රහිතව මේ මුදල ලැබෙනකොට ඉතමට තව මුදල් ඕනේ නැහැ ව්‍යාපාර ගන්න. හැබැයි මේ මුදල ලබාගෙන ව්‍යාපෘති යෝජනාවක් හදලා මේ මුදල තැන්පත් කරලා වැඩි පොලියට අර අහිංසක ජනතාවට නැවත වතාවත් මේ රජයේ ලබා දෙන සහනය ඒ අහිංසක ජනතාවට නොලැබී යන අපේ අරමුණ සහ රටේ අරමුණ එතනින් ව්‍යාප්ත වෙනවායි කියන කාරණේ මතක් කරන මෙන්න මේවා තැවන්තව සිද්ධ වෙනවා. අපි ආණ්ඩුවේ නියෝජනය වෙනවා තමයි. නමුත් ආණ්ඩුවේ නියෝජනය වෙලා අපි මේවා අදාළ කණ්ඩායම් වලට දැනුවත් දෙනකොට ඒවා නොසසා කටයුතු කරනවා නම් ඊළඟ වැඩපිළිවෙලදී මේවට තීන්දු ලබා ගන්න කටයුතු නිසා අද දින
විලාසිතා දෙකක් තියෙනවා මතුමා.
ගෞරවෙන් සහ වගකීමෙන් මුදල් අමාත්‍යාංශයේ මුදල් ඇමතුමාටත් ඒ අදාළ කාර්යය කරන ඒ අදාළ අමාත්‍යවරුන්ටත් සහ ඒ රාජ්‍ය නිලධාර නිතිදාමත්ම කාරණුව කියනවා. මේ වැඩපිළිවෙල බණ්ඩාර ආසනේ ලංකා බැංකුව තුළ සිද්ධ වෙලා හමාරයි. මහජන බැංකුව තුල සිද්ධ වෙලා අමාරයි. ඒ වගේම බදුල්ලේ ලංකා බැංකු ශාඛාව තුල මේ වෙනකොට ණය දෙන්න මහා පරිමාණයේ මුදල් තියෙන ව්‍යාපාර කරන මේ කණ්ඩායම් තුවරගෙන අමාරයි මුනුසරේ කරු මන්ත්‍රීතුමනි. ඒසා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩපිළිවෙල තුල තමයි මේ රටේ මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න පුළුවන් හොඳම යෝජනාව. ඒක අපි හොඳයි කියනවා වගේම ඒ තුල තියෙන දුර්වලතාවය පෙන්වා දෙන්න ආණ්ඩුව පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට මේක කියන්නට ඕනේ. ඒසා අපි අද හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ හොඳ වැඩ පිළිලකට යනවා. හැබැයි ඒ වැඩවල තුලත් මේ සමහර කණ්ඩායම් තුල එක වටා ගැනීම සඳහා කටයුතු කරනවා නම් මේක නවත්විය යුතුයි කියන කාරණේ මුනිසිරි මන්ත්‍රීතුමනි මතක් කරනවා. ඉෂාකරු මන්ත්‍රීතුමනි අපේ අද රටක සංවර්ධනය එහෙම නැත්නම් අපේ රටේ ඔය කතා කරන සමහරු බදු ගහනවා අරග ගහනවා රටේ ජනතාවට බදු තුල මේ කටයුතු කරනවා කියන හැමෝම කියනවා විපක්ෂයේ සහ ජනතාව විදිහට අපි ආනවා. ඔවුන්ට අපි රට බාර දෙමු. ඔවුන් මේ රටේ බදු එකතු නොකර මේ රට ගෙනියනවා කියන කාරණේ සාධකය පැහැදිලි කරලා දෙන්න නිසා ඕනෑම රටක් බදුත් එක්ක යන්න ඕනි. බදු කළමනාකරණය ඕනි. හැබැයි බදු තුල තියෙන රටට ලැබෙන ආදායම ඒක විනාශ වෙනවා නම් ඒ කියන කාරණේ පෙදා දෙන්න අපි ඒව අඩු කරගන්න කටයුතු කරන නිසා විශේෂයෙන්ම අද දින මේ වෙලාව ලබා දීම වෙනුවෙන් මුලසනේ කරු මන්ත්‍රීතුමාටත් මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් මා නේනවා.